ප්‍රයෝජනයක් ගන්න නේද? මොනවා හරි කතා කරමු ධර්මයේ මාර්ගයට අදාළ නිවන මාර්ගයට අදාළව හැමෝම මම හිතන්නේ ඒකට නේ උත්සාහ කරන්නේ නේද? ඔව්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගැන කතා කරන්න පුළුවන් නැත්නම් මම ඉස්සෙල්ලා ටිකක් කියන්නම් අපි දැන් ඔයගොල්ලෝ භාවනා වල යෙදෙනවා නේද? මොන වගේ භාවනාද කරන්නේ? මෛත්‍රී භාවනා. ත්‍රිවිධ චතුරාර්ය සත්‍යයෙන් තුනයිද කරන්නේ? මොනවාද කරන්නේ? මෛත්‍රිය, බුද්ධානුස්සතිය, මරණය, අසුබය චතුරාර්ය සත්‍ය. හොඳයි, ඒක ගොඩක් කරන එක. කාගෙන් ආරක්ෂා වෙන්නද මේ ආරක්ෂක භාවනාව? ඇයි අපි ආරක්ෂක කියන්නේ? ආරක්ෂා වෙන්නේ නේද? එතකොට ඔක ගැඹුරට යනකොට අපිට තියෙන්නේ දැන් මාර්ගයක් වඩනකොට අපි මාර්ගෙන් ඉවතට යදෙනවානේ නේද? ටිකක් වෙලා භාවනා කරනකොට එපා වෙන වැඩක් කරන්න එක එක හිතේ මෙහෙ දුවන නේද? සමහර වෙලාවට භාවනා කරගන්න බෑ. ඈ ඔන්න ඒ වෙලාවට ආරක්ෂාවක් ඕන. මාර්ගයේ වැඩනායක මාර්ගෙන් එහාට යන එක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒකට එහෙම යන්න නොදී මේ මාර්ගයේ දිගටම තියාගන්න ආරක්ෂාවක් ඕන. ඒ ආරක්ෂාවට තමයි ওই චතුරාරක්ෂක භාවනා තියෙන්නේ. හරි. මොකක් හරි හින්දා Tamanta භාවනාව කරගෙන යන්න බැරි නම් ඒකට හරියන එකක් ඔය හතරෙන් තියෙනවා. ඒකට ඒ භාවනාවක් වැඩිපුර වඩන්න ඕන. ඒක ආරක්ෂා. මේ මාර්ගේ වැඩෙන කෙනා මාර්ගයේ දිගටම තියාගන්න ආරක්ෂා. ඒකට Taman කල්පනාකාරී වෙන්න ඕනේ. දැන් භාවනාව වැඩෙන්නේ නැත්තම් නේද? සිය පිහිටන්නම බැයි නම් වෙන වැඩම නම් කරන්න හිතේ. ඒ වෙලාවට මතක් කරගන්න බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ ආරක්ෂාවට ಜಾති හතර. ඒවා කරන්න පුරුදු වෙන්න. එතකොට ආරක්ෂාවට දීපු ටික ආරක්ෂාවට මිසක් මාර්ගය යන්න නෙවෙයිදී. ඒකත් මතක තියාගන්න. ඒයි තව විදිහට කිව්වොත් ඒ වයින් විතරක් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. හා මාර්ගඵල ලැබෙන්න නම් අපිට මේ ආර්ය මාර්ගය නැත්නම් ලෝකෝත්තර මාර්ගය වැඩෙන්න ඕනේ නේද? එතකොට ලෝකෝත්තර මාර්ගය වැඩෙනවද කියලා දැනගන්නේ කොහොමද? දැනගන්න විදිහක් තියෙනවද? ටිකක් හරි. දැන් මාර්ගඵලය ලැබුණාද කියලා නෙමෙයි මං අහන්නේ. පොඩ්ඩක් හරි අපි මේ වැඩෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය, ලෝකෝත්තර මාර්ගය. බුදු කෙනෙක් මොනවද දේශනා කරන්නේ ලෝකයාට අමුතුවෙන්? මොනවද කියාවේ? චතුරාර්ය සත්‍ය නේද? අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමමයි අපි මාර්ගඵල කියලා කියන්නේ. එක එක මට්ටමට අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය දන්නවනේ හැමෝම නේද? මොනවද? දුක, දුකට හේතුව නැත්නම් සමුදය කියලා කියනවානේ. දුක හටගන්නේ ඇයි? ඊළඟට දුක්ඛ නිරෝධය නිරෝධ කරන මාර්ගය නේද? එතකොට අපේ මාර්ගය වැඩෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය ටිකක් හරි අවබෝධ වෙනවා. ඒගොල්ලෝ භාවනාවකට ආවනම් එන්න කලින් යම් කෙසේ අවබෝධයක් තිබුණා නම් භාවනා ඉවර වෙනකොට බලන්න පුළුවන් වෙනවා. ආවට වඩා ටිකක් හරි චතුරාර්ය සත්‍යයේ ටිකක් හරි අවබෝධ වුණාද කියලා. එහෙම වෙලා නම් ඒක සාර්ථකයි. නේද? ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. ඒ බලද්දී කොහොමද බලන්නේ? අපි ධර්මයට ගලපලා බලන්න. නැත්තම් කියන්න වෙන්නේ අද නම් භාවනාව හරි ෂෝ. අද බණ හරි හොඳයි කියලා යන්න. තමන්ගේ දියුණුවක් නැහැ. නේද? ඒකට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන්. නේද? ඒ දක්ෂතාවය ඇති කරගන්න. මොකට තමයි මේ ධර්මයක් අහලා තේරුම් ගන්න. එතකොට එක පැත්තකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. තව මොනවද බුදුහාමුදුරුවෝක වඩන්න කියලා තියෙන දේවල් මොනවද? හේතුඵල විදිහට බලන්න පුළුවන්. තව ධර්ම මාර්ගයේ ඈ ඇති වෙලා වෙනස් වෙනින් පවතිලා නැති වෙනවා කියලා. සංඛාර. සංඛාර කියන්නේ හේතුපත්‍යයන්ගෙන් හටගන්න දේවල් වලට සංඛාර කියනවා. නේද? සංකත ධර්ම. ඉබේ හටගත්ත නෙමෙයි හේතුන් නිසාමයි හටගත්තේ. ඒතකොට සංඛාර හේතුන්ගෙන් හටගත්තු ඒවට හටගත්තට පස්සේ කියනවා සංකත. සංකත ධර්ම. ඒතකොට සංකත ධර්ම වල තියෙන ලක්ෂණ තුනක්. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිකස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. පාලි වචන තේරෙන්නේ නැත්නම් අහන්න. උපාදෝ කියන්නේ හටගන්න උපදි. පඤ්ඤායති කියන්නේ උපාදෝ පඤ්ඤායති. උපදින බව නෑ. පඤ්ඤායති කියන්නේ නිකන් සමන් දැනගන්න ප්‍රඥාවට පේනවා. පඤ්ඤායති. නේද? නුවණට තේනවා සංකත ධර්ම වල හට ගැනීමක් දකින්න පුළුවන්. දකින්න පුළුවන් නුවණට. අපිට හිතා ගන්න පුළුවන්. ඊළඟට වයෝ පඤ්ඤායි. වය කියන්නේ සෑ වෙනවා විනාශ වෙනවා කියන එක. නේද? මරණය. විනාශ වෙලා යන එක පඤ්ඤායි. විනාශ වීමක් දකින්න පුළුවන්. දකින්නේ නුවණට. ඒකයි පඤ්ඤායි කියන්නේ. ඈ ඊළඟට තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඒ කියන්නේ තිති කියන්නේ පැවැත්ම. තිතස්ස කියන්නේ පවතින කාලය තුල. පැවතීම තුල. පැවතීම තුල අඤ්ඤතත්තං. අන්‍ය භාවයකට පත්වීමක් පඤ්ඤායති. දැන් ගන්නවද පඤ්ඤායති? දැනගන්නේ මොකද? නුවණ. දැන් අපි තිතස්ස කිව්වොත් පැවැත්මක්නේ. මේ පොත දැන් මේක පවතිනවද? පවතිනවා පේනවද? පවතින්නේ නැහැ. පොතක් තියෙනවා පේන්නේ නැද්ද දැන්? මෙතන පොතක් තියෙනවද? පොතක් තියෙනවා නේද? එතකොට දැන් මේක පටන් ගත්ත වෙලාවෙ ඉන්න මේ පොත විනාශ වෙලා යනකම් පැවැත්මක් නේද? එතකොට ඒ පවතින කාලය තුල දැන් පොත වෙනස් වෙනවා පේනවද? පේනවා. දැන් පේනවද කියලා මම කියන්නේ. දැන් බලා ඉන්නේ. පේනවද වෙනස් වෙනවද? නැහැ. දැන් පේනවද වෙනස් වෙනවද? නැහැ නේද? නැහැ. ඇහැට පේන්නේ නැහැ මේක වෙනස් වෙනවා. එහෙනම් මොකෙන්ද වෙනස් වෙන බව දකින්න ඕන? නුවණි. ඇහැට පේන්නේ තියනවා නේද? ඒකට අන්න පඤ්ඤායති කියတဲ့ එක තේරෙනවද? ඇහැට පේන එක නෙවෙයි. නුවණින් දකින්න පුළුවන් මේක අන්‍ය තත්ත්වවලටපත් වෙනවා. ඇහැට පේයි අර කාලයක් ගිහින් මේ මොනවා හරි කුණු ගෑ වුණොත් ඉරිලා ගියොත් නේද? ඒ වගේ වුණොත් ඇහැට පේනවා. හැබැයි ඒක කාලයක් යන්න ඕනේ. දැන් අපිට කියන්න බෑනේ වෙනස් වෙනවා කියලා. එහෙනම් නුවණින් දකින්න තියන වෙනස් වීමක්. ඒක තමයි පඤ්ඤායති. නුවණින් බලන කෙනාට දකින්න පුළුවන් මේකේ වෙනස් වෙන. වෙනස් වෙන කියන්නේ අන්‍ය තත්ත්වවලටපත් වීම. තිතස්ස අන්‍ය තත්ත්වං පඤ්ඤායති. තිතස්ස කියන්නේ පවතින කාලය තුල. පවතිනවා කියන්නේ ඇහැට පේනකොට පවතිනවා. පවතිනවා කියන්නේ ඒ කාලය තුලත් නුවණින් බලන කෙනාට පේනවා වෙනස් වෙන. නේද? එතකොට අපි රූප දැන් මේ මේක රූපයක් නේද? අපේ ශරීරේ රූපයක්. රූපවල ධර්මතාවය තමයි ඔන්න ඔය ටික. මොකද උපදිනවා නැති වෙනවා පවතින කාලය තුල දැන් පවතිනවද තමන්ගේ ශරීරේ නැහැ මගේ ශරීරයක් තියෙනවා තේනවද පවතිනවා අපි නැහැ කියන්නේ නැහැ දැන් මෙතන මේ රූප නැහැ කියලා කියනවද දැන් බලලා කවුරුත් නැති වෙන්න ඕන නේ එහෙම එහෙම නෙමෙයි මේ හිතරවට්ට කියලා හරියන්නේ නැහැ හොඳද දැන් මුකුත් නැහැ කියලා කිව්වට හරියන්නේ නැහැ දැන් අපි ජීවත් වෙන්නේ මේ ඉන්නවා කට්ටිය නේද ලෝකෙට අයිති දැක්මේ අපි ඉන්නේ මේ ශරීර ටිකක් තියෙනවා නේද ශරීරයක් තියෙන දෙයක් නැහැ කියන්න එපා ඉස්සු කියලා හිතයි හොඳට පේන්න තියෙනවා එතකොට හිත රවට්ට ගැනීම ඒක අවබෝධෙ නෙමෙයි. අවබෝධය නෙමෙයි. ශරීරයක් තියනද හොත් තියනවා. නෑ කියනවනම් මොකක් හරි වැරද්දක් තියනවා. එක්ක S2 ටෙස්ට් කරගන්න ඕන ගිහිල්ලා. නේද? ඊට දැන් මෙතන ශරීර ටිකක් තියනවද නැද්ද? තියනවා. ඕකනේ අපි ඉන්නේ. නේද? නෑ කියනවනම් බොරුවක්. ඇයි නෑ කියන්නේ? රූප තියනවා රූප නැහැ කිව්වොත් එහෙම මොකද කරන්න බෑ ලෝකයක් නැහැ එහෙම ධාතු හතරක්වත් තියෙන්නේ ධාතු හතර තියෙන්නේ මොනවයිද රූප ශරීරයක් නැත්නම් කොහොමද ධාතු හතරක් තියනවාද නේද එතකොට අපිට පේන ශරීර තියනවා මේ ඩෙස්ක් පුටු අරවා මේවා තියනවාද මේස පේනවා නේද තියනවා කියනවානේ නේද ආ මේ ෆෑන් තියනවද? තියනවා නේද? කීයක් තියනවද හෙවත් ගණන් කරලා කියන්න පුළුවන්. 5 2 3යි. නේද? ඒක ඕක නෑ කිව්වොත් එහෙම මේ හරි කොහේනම බේත් කරන්න වෙනවා ඒක. නේද? අපි ලෝකෙ ජීවත් වෙන්නේ එහෙම. එතකොට මේ දැන් ලෝකෙට අයිති දෙයක්ම නෑ කියලා හිතන්න එපා. හැබැයි බුදුහාමුදුරුව පෙන්නනවා ඒ ලෝකෙට අයිති දැක්මෙන් එහා ගිය දැක්මකුත් තියෙනවා. ඒක තමයි ලෝකෝත්තර දැක්ම. අපි උත්සාහ කරන්න ඕන ඒ ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න. නේද? ତොට ඒකට යන්න මේ අමතක කරන්න එපා. දැන් ලෝකෙ මොකුත් නැහැ කියලා එක නිමෙයි ඔය. ඒක තව දෘෂ්ටියක්. නේද? මොකුත් නැහැ කිව්වොත් මේ වෙන දෘෂ්ටියකට වෙටිලා. උදාහරණයක් පෙන්නනවා මේ තියනවා කියන එකක් දෘෂ්ටියක් නැහැ කියන එකක් දෘෂ්ටිය. අහලා තේනවා? තියනවා කිව්වොත් සාස්වතවාදී, නැහැ කිව්වොත් උච්ඡේදවාදී. හරි. ඒක මොකුත් නැහැ කිව්වොත් එහෙම වෙන දෘෂ්ටියක්. ඒක බුදුදහම නේද? හරිද? මේ මොකුත් නැහැ කියන්න යන්නේ එපා. සාමාන්‍ය අපිට තියෙනවා කියලා හිතෙනවා නම් තියෙනවා නේද? නැහැ කිව්වා. ඔව්. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි නැති දෙයකට තියෙනවා කියලා හිතාගෙන හිටියොත්. ඒකත් පිස්සුවක් නේ. තියෙන දෙයක් නැහැ කියලා හිතුවත්. වැරදි. නැති දෙයක් මෙතන තියෙනවා කියලා කිව්වොත්. ඒක හරි නෑ නේද? දැන් නැති දේවල් තියනවා කියන්නේ අර වතුරට එබෙන බල්ලා නේද? බුරනවනේ. ඇයි? බල්ලෙක් ඉන්නවා. දැන් එතකොට අපිට කියන්න පුළුවන් මේ බල්ලා ඇත්ත ඇති දන්නේ නැහැ. මුලා වෙලා. මොකට කමට බුරන්නේ නේද? අර අපිත් නැති දේවල් තියනවා කිව්වොත් අපිටත් ඕකම තමයි කියන්න තියෙන්නේ. නේද? දැන් අපි හොයන්න ඕන නැ දැන් අපිට තියනවා කියලා හිතෙනවානේ. දැන් මෙතන මේ මනුෂ්‍ය ශරීර ටිකක් තියනවා නේද? ගණන් කරන්න පුළුවන් නේද කී දෙනෙක් ඉන්නවද කියලා. එහෙනම් නෑ කියන්න බෑ. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ මෙහෙම ශරීර ටිකක් තියන කියන එක. නේද? දැන් ඕක සාමාන්‍ය ලෝකයා පිළිගන්න දෙයක්. නේද? ලෝකයට අයිති දැක්. දැන් අර වතුරට එබෙන බල්ලක් කියනවනේ අන්න තව බල්ලෙක් ඉන්නවා කියලා. නේද? දැන් බල්ලගේ මානසිකත්වයට ඒක ඇත්ත නේද? බල්ලගේ මානසිකත්වයට අපේ නුවණට නෙවෙයි. බල්ලට හිතෙන්නේම බල්ලේ ඉන්නවා කියලා. හරි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්න දැන් අපිත් මේ ලෝකේ දේවල් තියනවා කියලා කියන්නේ මුලාවකට අහුවෙලා. හරි දැන් අපිට කීතේ කියන්නේ බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ මුලාවකට අහුවෙලා කියන්නේ. නේද? දැන් ඒක අපි කියන්නේ නුවණක් ඇතුව. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සසරේ යන සත්වයා අය අපි ඔක්කොම නේද? මේ රූපවලට මුලා වෙලා තියෙන. දැන් ඕක ඇහුගටම මදි. දැන් අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් තියෙන හින්දා ඒක ඇත්ත වෙන්නේ නැහැ කියලා අපි පිළිගන්න. නේද? හැබැයි අපි දැකලාද ඕක? ප්‍රත්‍යක්ෂව දැකලා නැහැ. නේද? ඒකට අපි ඉන්නේ ලෝකෙට අහුවෙලා. ලෝකෝත්තර දැක්මකදී තමයි, ඒ කියන්නේ ලෝකේ ඉක්මවා යන දැක්මකදී තමයි මේ රූපේ මිදෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න රූපමානින් දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියන රූපෙට අහු වෙලා නේද? ඔව්. ලස්සන නැද්ද? ඔව්. දැන් එහෙම කියන්න බැරි ඈ? මොකද්ද මුලාව? එහෙනම් මොකද නැද්ද කන්නාඩි ඉස්සර?
මගේ සිතුවිල්ලට
නේ. දැන් සිතුවිල්ලට කිව්වහම එතකොට ඉස්සරහ මොකුත් නැද්ද?
ඉන්නවා.
තියෙනවා.
ඡායාව.
ඉස්සර කන්නාඩි ඇතුලේ තියෙන ඡායාව. දැන් කන්නාඩි ඉස්සරහ මොකුත් නැත්නම් ඡායාවක් තියනවද? නැහැ. ඉස්සරහට ගියොත් නේද කන්නාඩියෙන් පේන්නේ? ඡායාව ඇති වෙන්නේ. ඈ? එතන කන්න දැන් කන්නාඩියේ ඉන්න ඡායාව ගැන නෙවෙයිනේ අපි කතා කරන්නේ ඉස්සරහා ඉන්න මම ගැන නැත්තම් මගේ ශරීරය ගැන ඉස්සර මම නැත්තම් ශරීරයක් හරි තියෙනවා නේද ඒක සිතුවිල්ලක් විතරද හරි පේන්නේ ඇහෙන් හැපෙනුන් නැත්තම් පේන්නේ නැහැ නේ කොහොමත් නේද තර කන්නාඩි ඉස්සරහට නේද බලනකොට ඇහෙන් පේනවා මොකද්ද ඇහෙන් පේන්නේ මොකද්ද කන්නාඩියේ ප්‍රතිබිම්බ දැන් කන්නාඩි ඉස්සරහට ගිහින් මූණ බලනකොට මොකද්ද වෙන්නේ උදේ බලන්නේ තියෙන මූණ නේද එතකොට පේනවා අපි දන්නවා කන්නාඩියෙන් හදන ප්‍රතිබිම්බේ පේන්නේ අපි හිතනවා මේ මගේ මූණ තමයි පේන්නේ නේද ඒ වුණාට අපි මුලා වෙලාද ওই කන්නාඩිය ඇතුලේ තියෙන්නේ මගේ මූණ කියලා. එහෙමත් අහුවෙන්නේ නැහැ නේ. එහෙනම් තාම කන්නාඩිය ඇති මූණ. ගෙදර. ඒක තියලා නැහැ නේ මෙහෙ අරන් ඇවිල්ලා නේද? එතකොට අපි මොකද්ද හිතලා තියෙන්නේ? මේ ඉස්සරහ තියෙන මූණ නැත්තම් ශරීරයේ ප්‍රතිබිම්බයක් කන්නාඩියේ වැටුණා. නේද? ඕක අපි දැක්කා කියන ඒ නුවණක් අපිට තියෙනවනේ නේද දැන් ඕක දැනගන්න මේ මහ ලොකු ධර්මයක් දැනගන්න ඕන නෑ ලෝකේ ජීවත් වෙන ඕන කෙනෙක් ඕක දන්නා නේද අන්නාලිය ප්‍රතිබිම්බේ වැටුණා ඒ වැටෙන්නේ මේ ඉස්සරහා තියෙන ශරීරේ ඒකට ඉස්සරහා තියෙන ශරීරයට තමයි අපි මම කියනවා නම් කියන්නේ කන්නාඩිය ප්‍රතිබිම්බයට නෙමෙයි නේද දැන් එතකොට ඔන්න ශරීර රූපේ අපි අල්ලගෙන බාර අර නේද පිළියන රූපය පිළිගත්තා කියන්නේ බාරගත්තා කියන්නේ ඔකට පාලියෙන් කියනවා රූපේ දැසගත්තා දැඩිව අරගත්තා මොකක්ද කියන්නේ පාලිය රූපය මොනවා කළා උපාදාන කළා රූපය උපාදාන කරලා අහලා තේනා නේ රූප උපාදානය ඈ තව මොනවද උපාදාන තියෙන්නේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කීයක් තියෙනවද පහක් තියෙනවා නේද පංච උපාදානස්කන්ධ. එතකොට ඒකේ අන්න පළවෙනි එක තියෙනවා දැන් රූපේ උපාදාන කරනවා. ඉස්සරහ තියෙන ශරීරය අපි බාරාරන. නේද? දැන් බුදුහාමුදුරුව පංච උපාදානස්කන්ධයට මොකද්ද කිව්වේ? සංකිට්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් අන්න බලන්න ඉස්සරහ ශරීරය පිළිගන්නකොට රූපයක් උපාදාන කළා නේද? ඒ රූපයට අපි කැමතිද නැද්ද? ඔය දැන් කිවි ලස්සනයි කියලා. නේද? වේදනා ගතියකුත් තියෙනවා. එතකොට වේදනාව උපාදානස්. මේක බාරගත්තා නේද? රූපෙත් බාරගත්තා, වේදනාවත් බාරගත්තා, සංඥාවක් තියනවාද එතන? වෙන රූපකින් ඕක වෙන් කරගන්න පුළුවන්ද? පුළුවන් නේද? එතකොට සංඥා උපාදානස්. ඕක ගැන අදහස් ටිකකුත් ආව නේද? ඔය ලස්සනයි කියලා එහෙම අදහස් චේතන. හරි? නැත්තම් මේ මගේ ශරීරය. එකක් චේතනාව. නේද? එතකොට චේතනා ටික තමයි සංඛාර කියන්නේ. සංඛාර උපාදානස්කන්ධ. නේද? ඔය ටික දැනගත්තේ කවුද? මම කියන්න කලින් විඥානය. නේද? රූපයක් තියනවා කියලා දැනගත්තේ විඥානය. වේදනාවක් තියනවා කියලා දැනගත්තේ විඤ්ඤාණය නේද? සංඥාව ගැන දැනගත්තේ විඤ්ඤාණය. සංකාර ගැන දැනගත්තේ විඤ්ඤාණය. එතකොට විඤ්ඤාණ ස්කන්ධෙත් තියෙනවා. දැන් බලන්න රූප උපාදාන ස්කන්ධය තියෙනවා, වේදනා උපාදාන ස්කන්ධය තියෙනවා, සංඥා උපාදාන ස්කන්ධය, චේතනා ටික හින්දා සංකාර උපාදාන ස්කන්ධය, ඒවා දැනගත්ත හින්දා විඤ්ඤාණ උපාදාන ස්කන්ධය. පහම හටගෙන නේද? මේ ශරීරය තියෙනවා කියලා ගන්නකොට ওই පහම හටගෙන. ඔය පහට බුදුහාමුදුරුවෝ කෙටියෙන් මොකද්ද කිව්වේ? දුක. පංච උපාදානස්කන්ධය දුක. සංකිට්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කිව්වා නේද? දැන් අපේ ශරීරය හටගත්තා, ශරීරයක් තියෙනවා කියලා බාරගත්තා. ඒ කියන්නේ අපිට පංච උපාදානස්කන්ධයක් හටගත්තා. නේද? මේක පැහැදිලි නේද? කන්නාඩි ඉස්සරහ මේ ශරීරේ තියෙනවා කියනකොට පංච උපාදානස්කන්ධය හටගත්තා. නේද? ඔව්. දැන් නාම රූපක් තියෙනවා. පංච උපාදානස්කන්ධය හටගත්තා. දැන් දුකක් හටගත්තා. ධර්මයට අනුව නම් හටගන්න ඕන. මං අහන්නේ දුකක් දැනුණාද? කන්නාඩියේ මූණ බලනකොට ඔන්න දුක හටගත්තා කියලා දැනුණාද? සපක්ක ඔන්න ඔක තමයි ඇත්ත තත්ත්වය. රූපයේ අපිට ආස්වාදි නේද? ආස්වාදයක් ආව මිසක් ඔන්න දුකක් හටගත්තා කියලා හිතෙන්නේ නැහැ නේද? බුදුහාමුදුරුව තමයි දේශනා කරන්නේ ඔන්න දුක හටගත්තා. ඇයි? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධ කියන්නේ ගැටියෙන් කිව්ව දුක. හැබැ අපට තේරෙන්නේ නැහැ දුක හටගත්තා. නේද? ඔය හින්දා තමයි අපි ඇත්ත ඇති හැටියෙන් ගොඩක් එහා ඉන්නේ. හරි. දුක්ඛ සත්‍යයෙන් ගොඩක් එහා ඉන්නේ. බුදුහාමුදුරුව සසර යන සත්‍යයට කියන්නේ දුක්ඛේ අඥාන. අපි බුදුහාමුදුරන්ට කියනවා දුක්ඛේ ඥාන. නේද? බුදුහාමුදුර අපිට කියනවා දුක්ඛේ අඥාන. දුක ගැන නුවණ නැහැ, දැකලා නැහැ. හරි? දැන් පේනවා නේද දැකලා නැහැ කියලා? පංච උපාදානස්කන්ධය හටගත්ත ශරීරයක් තියෙනවා කියලා දැනගන්නකොට. නේද? ඒකට බුදුහාමුදුරෝ කියනවා ඕකට කියන්නේ කෙටියෙන් කිව්වොත් දුක. දැන් අපිට පේනවද? මේ ශරීරේ තියනා කියලා දැනගත්තාම දුකක් හටගත්තා කියන්නේ නෑ නේද? ඈ දුක හටගත්තා කියලා තේින්නේ. ඇයි පේන්නේ නැත්තේ? අපිද වැරදි බුදුහාමුදුරුවෝ? කොහෙද අඩුව තියෙන්නේ? අපේ නේ. අපේ නුවණ අඩුයි මේක දකින්න. ඔව්. අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ, මෝහයෙන් වැහිලා තියෙන්නේ. ඈ අපේ ප්‍රඥාව දිනු වෙලා නැහැ මේක දකින්න. නේද? ඔහින්දා තමයි ඔන්න මාර්ගයක් තියෙන්නේ දුක අවබෝධ කරගන්න. තර මාර්ගේ වැඩෙනකොට Taman තේරුම් ගන්නවන දුක අවබෝධ කරාද, දුක සමුදය අවබෝධ වුණාද, නිරෝධය අවබෝධ වුණාද, මාර්ගය අවබෝධ වුණාද. ඉස්සෙල්ලා කිව්වේ මොනවා හරි දෙයක් කරහම භාවනාවක් හරි මොකක් හරි මාර්ගේ වැඩනවා නම් මේ චතුරාර්ය සත්‍ය ටිකක් හරි කලින්ට වඩා අවබෝධ වෙන්න ඕනනේ. නේද? එහෙම වුණත් තමයි මාර්ගය වෙන්නේ. නැතුව වචන ටිකක් දැනගත්තට මාර්ගය වෙඩෙන්නේ නැහැ. අපි දන්නානේ පංච උපාදානස්කන්ධය කියවහම ඔක්කොම දන්නවා නේද? කිව්වේ රූප වේදනා සංඤා සංකාර වෙනවා කටපාඩමින් දන්නවා. හැබැයි ඕක හට ගන්න තැන දුක හටගත්තා කියලා දැනෙනවා. නැත්තම් අපේ නුවණේ ප්‍රඥාවේ අඩුවක් නේද? කට බුදුදහමට අනුව නම් කොහේ හරි පංච උපාදානස්කන්ධය හටගත්තා නම් එන්න දුක හටගත්තා කියලා කියන්න පුළුවන්. හ්ම්? දැන් ඕන රූපයකට ඕක දැන් ශරීර රූපයට මම දැම්මා වගේ මේ පොත ගත්තොත් නේද? මෙතන පංච උපාදානස්කන්ධයක් තියෙනවද? රූපේ විතර තියෙන. පොත දකින්නකොට නිකන් හිතෙන්නේ නැද්ද මේක හොඳද බණ පොතක් ගන්න? නාම නැත්තම් දැනගත්තේ කොහොමද මෙතන පොතක් තියෙනවා කියලා? මෙතන පොතක් තියෙනවා කියලා දැනගත්තනේ. මේක මොන පොතක්ද කියලා දැනගත්තනේ. නේද? දැන් පොතට කැමැත්තක් හරි අකමැත්තක් හරි ආවද? ආවනේ. ඒ වේදනාව. නේද? ඊළඟට පොත වෙන් කරගන්න පුළුවන් නේද අනිත් ඒවායි? ඒ මොකෙද? රූපේද වේදනාවද සංඥා. නේද? දැන් මේක ගැන අදහසුත් ආව නේද? යනකොට ඔක කොහොම හරි එකක් අරන් යන්න ඕන. චේතනා ටිකකුත් ඇවිල්ලා නේද? ඒ වට කියන්නේ මොනවද? සංඛාර. ඕ ටික දැනගත්තේ නැද්ද? මොකෙන්ද දැනගත්තේ? විඤ්ඤාණ. දැන් පංච උපාදානස්කන්ධය හටගත්තද නැද්ද? හටගත්තා නේද? පුළුවන් නේද හිතලා බලන්න පංච උපාදානස්කන්ධය හටගත්තා නේද මෙතන පොතක් තියෙනවා කියලා දැනගන්නකොට. හ්ම්? පුළුවන් නේද අම්මටත් තේරෙනවා නේද? පංච උපාදානස්කන්ධයක් හටගෙන. දැන් දුකක් හටගත්තද? හටගත්තා. මෙතන පොත තියෙනවා කියනකොට දුකක් හටගත්තද? මොකද්ද දුක? ඇත්ත කියන්නේ දුක නෙමෙයි. හරි ආසයි. අයිති කරගන්න. මේක දුකයි කියලා දැක්කට කවුරුත් පොත් ගන්නෑ. දුක ගෙදර ගෙනියන්නේ. කැමැත්තෙන්ද මේක ගන්නෙ අකමැත්තෙන්ද? කැමැත්තෙන්. එහෙනම් දුකයිද? කැමැත්තෙන් ගන්නෙ මේ අහක යන නයි අරන් යන්න ඕනේ නෑ මේ. එහෙම දෙන්නේ නැහැ. මම පොඩ් ටිකයි දෙන්නේ හැමෝටම දෙන්නේ නැහැ. දැන් තේරෙනවද අපි ධර්මයෙන් කොච්චර ඈතද කියලා? දැන් මෙතන පංච උපාදානස්කන්ධයක් හටගත්තා නේද? දුක හටගත්තා කියලා දකින්න පුළුවන්ද අපිට? බෑ නේ. පේන්නේ නැහැ නේ. අපි සතුටු වෙනවා මිස දුක් වෙනවද දැන් පොතක් දැක්කා කියලා? නේද? මං කාට හරි දරුවෙක් ඉපදුනොත් අඬනවද දුක් වෙනවද? ටැගිත් අරන් යන්නේ නේද? ඒත් පංච උපාදානස්කන්ධයන් නේද? එතකොට අපි සතුටු වෙනවද දුක් වෙනවද? අපි පංච උපාදානස්කන්ධයට හරි සතුටු වෙනවා. පාටි දානවා, බර්ත්ඩේ පාටි, සරවමය ඔක්කොම ටික දා. ටෙලිෆෝන් එකේ කිව්වොත් ඒව තමයි. පංච උපාදානස්කන්ධව තමයි. ඈ? මේ හරිනම් දුකට සතුටු වෙන්නද අඬන්නද ඕන? දුකක් හටගත්තාම. ඇත්ත தත්තේ අඬන්න ඕනේ නේද? අපි හොගාලා සතුටු වෙනවා, පාටි දානවා, නේද? දැන් ඕක තමයි දැන් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා බුදුහාමුදුරෝ කියන. අපි ඉතින් අර වතුරට එබෙන බල්ලෝ වගේ තමයි. රෙවටිව දුකයි කිව්වට අපි ඒකේ ආස්වාදෙ විඳිනවා. නේද? රූපයක් තියනවා කියපු ගමන් අපි සතුටුයි කැමැත්තෙන් බාර ගන්නවා. නේද? ඒක බුදුහාමුදුරෝ පෙන්නලා දෙනවා මේ සසර යන සත්‍යය හරියට උපමා කරන අර දැල්ලට පනින පළඟැටියෝ වගේ කියලා. පළඟැටියෝ දැල්ලට ඇදිලා එනව නේද? ආ පහන් දැල්ලක් පත්තු වුණ ගම. ඒකට පළඟැටිය ඇයි දැල්ලට එන්නේ? දැල්ල සැපයි කියලාද දුකයි කියලාද? සැපයි කියලා. හරි ආසාවෙන්. නේද? ඇවිල්ලා මැරෙනවා පිච්චිලා මැරෙනවා දුකටපත් වෙනවා නේද? ඌ දන්නවද මේ ඔතෙන්ට බැන්නොත් පිච්චෙයි කියලා? දැනගත්තා නම් එනවද? සුවිසයි දිවිනහ ගන්න. මේ දිවිනහ ගන්න දුවගෙන ඉන්නේ නැහැ මේක දැනගත්තා නම්. එතකොට ඇයි මේකට ඇදිලා ඉන්නේ ආස්වාදෙ? ඇයි ආස්වාදෙ මේක දුක කියලා දකින්න නුවණ නැහැ. එතකොට ඔන්න තේරුම් ගන්න ඇයි අපි රූපෙට ඇලෙන්නේ ආස්වාදෙ? ඇයි? ඔක දුක කියලා ඇත්ත දකින්න අපට නුවණක් නැහැ, ප්‍රඥාවක් නැහැ. හරි. ඉතින් බුදුහාමුදුරුව අපිව උපමා කරන්නේ කලඟැටියන්ට දැල්ලට ඇදිලා යන. දැල්ල තමයි රූප. වටපිටාවේ තියෙන රූප. එතකොට අපි රූප දකින්නේ හරි ආස්වාදෙන්. අර කලඟැටියෝ දැල්ල දකිනවා. හරි. එතකොට අපි දකින්නේ දුක් දේ දුක කියලා නෙමෙයි, දුක් දේ සැපයි කියලා. නේද? කලඟැටිය දකින්නේ ඇත්තට දුකදී සැපයි කියලා. එතකොට එයාට නුවණ නැහැ. ඒකේ ඇත්ත ඇති හැටි දකින්න. දුක්දේ දුකයි කියලා දකින්න නුවණකුත් නැහැ. ඒ විතරකුත් නෙමෙයි. ඒක සැපයි කියලත් මුලා වෙනවා. ආස්වාදයටත් අහු වෙනවා. දැන් අපිත් ලෝකෙට අහු වෙන්නේ ওই විදිහට. අපේ ශරීර වෙන්න පුළුවන්, බාහිර ශරීර වෙන්න පුළුවන්, පණ නැති දේවල් වෙන්න පුළුවන්. හරි. ඔය රූපය ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම් අපි මුලා වෙනවා, ඇලෙනවා. මේක හොඳයි කියලා හිතනවා. හැබැයි ඕක අර පහන් දැල්ල වගේ තමයි. අපිව පිච්චෙන. දුකටපත් කරනවා. හරි. ඒ ඕකෙන් මිදෙන්න බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ මාර්ගයක්. මාර්ගයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? නිවැරදි දැකීම, හරි දැකීම, මොනවා ගැන මොනවා දැකීම. චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකින්නවා නේද? එතකොට ඔන්න දුකෙන් මිදෙන්න. දැන් දුක ඇති වෙන්නේ තණ්හාවෙන් හින්දා කියලාත් පෙන්වනවා නේද? තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලාත් පෙන්වනවා. ඒ වුණාට දුක නැති කරන මාර්ගයේ විදිහට පෙන්වන්නේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ ඇත්ත දකින මාර්ගයක් පෙන්වනවා. නේද? ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ඇත්ත ඇති හැටි දකින්න. ඇයි? අපි ඇත්ත දන්නේ නැහැ. අපි මුලා වෙලා ඉන්නේ. ඒකට ඇත්ත දකින්න ಜಾති පහක් පෙන්වනවා. පළවෙනි එක තමයි රූපය. රූපයේ ඇත්ත ඇති හැටි දකින්නවා. හරි? ඔය කරන භාවනා ඔක්කොම කරන්නේ රූපයේ ඇත්ත ඇති හැටි දකින්න. මොනවාද රූපය ගැන කරන භාවනා, ශරීරය ගැන කරන භාවනා මොනවාද? අට්ටි සංඥාව කරන්න පුළුවන්. ඒක කරන්නේ නැහැ මම හිතන්නේ. කරන්න. දැන් ඔයගොල්ලෝ කරන භාවනා මොනවාද? කායන පස්සනායි මොනවද කරන්නේ? කොහොමද කරන්නේ? කය ගැන ඒක තමයි බලන්නේ කොහොමද? ආ ශරීරයක් තියෙනවා හරි ලස්සනයි කියලා බලනවා. මොකක්ද බලන්නේ? ඈ? ඇට සැකිල්ලක් තියෙන්නේ ඒකේ ඇට සැකිල්ලක් තියෙනවා. ඕකට මස් ගහලා අර අර ගෙවල් දැන්නන්නේ අර මැටි ගෙවල් වරිච්චි ගෙවල් කියන්නේ. කොහොමද කරන්නේ? කෝටු හිටෝලා ඉස්සෙල්ලා බඳිනවා නේද? ෆ්‍රේම් එකක් හදනවා. ඊළඟට ලණු වලින් බඳිනවා, මැටි ගහනවා. නේද? ඊළඟට වහලිකුත් ඉතින් දී ටිකක් බැඳලා පොල් අතු ටිකක් හරි මොනවා හරි හෙවිලි කරනවා. ඊට පස්සේ මොකද්ද ඕකට කියන්නේ? හැදුවට පස්සේ මොකද්ද කියන්නේ ඒකට?
මඩුව.
ඔව්. ගෙදර. හා? ඊට පස්සේ ගේ කියනවා නේද?
ඔව්.
මුලින්ම තිබුණාද ගේ? නෑ. කෝටු හිටෙව්වා නේද? අරව මේවා ගැට ගැහුවා. මැටි ගහලා ඔය සම්පූර්ණ වුණහන් තමයි ගේ. නේද? බුදුහාමුදුරෝ ඕකම උපමාවට ගන්නවා. ඒකයි මම මේක
කිව්වේ.
මැටි බිත්ති ගහලා වහල ගැහුවාට පස්සේ ඔකට ගේ කියලා. ඒ ඇහිරෙන අවකාශයට ගේ කියලා. ඒ වගේ මේ ඇට සැකිල්ලක් තියෙනවා. ඔකට මස් ගහලා නහර වලින් බැඳලා නේද? හමකින් වහලා අර වහලේ ගැහුවා වගේ ඊළඟට කෙස්. ඒක තමයි. කෙස් නිය අරව මේවා දාලා ටිකක් පාට කරලා හැඩ කරලා ලස්සන කරලා ඊට පස්සේ ඔකට ශරීරය කියලා කියනවා. මේ වයින් ඇහිරෙන අවකාශෙට ශරීරය කියලා කියනවා. අර මැටිලි වැල් පොල් අතු අර වයින් මේ වයින් ඇහිරුණ අවකාශෙට ගෙදර කියනවා වගේ. මේ සම්මස් නහරට මේ වයින් හැදිච්ච මේකට කියනවා ශරීරය කියලා. ඔක බුදුහාමුදුරුවෝ ගත්ත උපමාව. තියෙනවා මේ මහා හත්ති පදෝපම සූත්‍රය. රූපය ගැන විස්තර කරන්නේ. හරි. එතකොට මෙන්න මේ කෑලි එකතු වුණ ශරීරයක් මේක කියලා නේද? ඔව් එහෙන් බලන්න පුළුවන්. ඒක හොඳ මෙනෙහි කිරීම. තව කොහොමද ශරීරය බලන්නේ? අපි ඔගේ අනිත් පැත්තෙන් බැලුව දෙතිස් කුණක බලනවා නේද? කොහොමද බලන්නේ?
ධාතු.
කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර මේ වයින් හැදිච්ච එකක් තමයි ඔය ශරීරය කියන්නේ. ශරීරය කිව්වට ශරීරයක් නෙමෙයි ඔය කොටස් ගොඩක්. මේ 32. ඝන જાති 20යි. දියර જાති කීයද? 12යි. මේවයි එකතු කොට තමයි ඔය ශරීරයක් කියන්නේ. එහෙමත් බලනවා නේද? තවත් බලනවාද? ධාතු විදිහට මොනවාද දැන්? දැන් කෙස් ලොම් නියදත් කිව්වට ඕවයි තියෙන්නේ සතර මහා ධාතු. මොනවා සතර මහා ධාතු? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒක දන්නවනේ නේද? සිංහලෙන් දන්නවනේ නේද? පඨවි කියන්නේ තද ගතිය. නැල්ලුහන් තද ගතියක් දැනෙනවනේ ඒ ගතියට කියනවා පඨවි කියලා.
තේජෝ
මොනවද දන්තම් ඒක. ඔව්. ඒක පාලි එච්චර තේරෙන්නේ නැහැ. හෙස් ලොම් නියද. නියපොතු දත්. ඔවයි තියෙන්නේ තද ගතිය නේද? ඇල්ලුවාම තද ගතියක් දැනෙනවා. ඈ එතකොට ඒ එතකොට කෙස් කිව්වට උතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු. ලොම් කිව්වට උතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු. නේද? එතකොට කෙස් වල තියෙන තද ගතියයි අර එළියේ ගහක තියෙන තද ගතියයි වෙනස්ද එකමද?
වෙනස්.
තද ගතිය වෙනස්. අඩු වැඩි වෙන්න පුළුවන්. මම කියන්නේ ඒ ගතිය තද ගතිය තද ගතිය ශරීරේ තද ගතියක් පටවියක් තිබුණා නම් බාහිර රූපයක තද ගතියක් පටවියක් තියෙනවා නම් ඒ ගතිය එකමයි පටවිය පටවිය. හා අපි ශරීරේ රස්නයක් උෂ්ණයක් තියෙනවනේ බාහිර. මගේ මේ මොනවාද කසාය එකක් තියෙනවා මේකෙත් ඇල්ලුවාම යම් කිසි උණු වතුර දාලා තියෙන හින්දා රස්නයක් තියෙනවා. ඈ දැන් ඒ රස්නේ මේ රස්නේ කියන්නේ දෙකක්ද? උණුසුම්. කයි. කයි ගතියක් නේද? රස්නේ ගතිය, තේජෝ ගතිය. ඒතර මේ ශරීරයේ තුල තේජෝ කිව්වත්, බාහිරේ තේජෝ කිව්වත් එකම ගතියක්. තේරුණා? එහෙනම් භාවනා කරන්න ඕන. ඕක කරන්න කියපු එක. කාටද මේ උපදේශය දුන්නේ මතකද? බුදුහාමුදුරුවෝ. රාහුලහාම. තමන්ගේම පුතාට. රාහුලහාම. රාහුල මේ ශරීරය බලන්න කිව්වා. ඇයි එහෙම කිව්වේ? දවසක් බුදුහාමුදුරුවෝ පින්දපාතේ වඩිනකොට රාහුල හාමුදුරුවෝත් යනවා පිටිපස්ස. පොඩි එක්ක. අවුරුදු 7ක් විතරනේ. ඉතින් යන ගමන් බලනවා අන්න බුදුහාමුදුරුවන්ගේ දැන් අඩි සලකුණ පියවර හිතෙනවනේ. ආ මේ බුදුහාමුදුරුවන්ගේ අඩියයි මගේ අඩියයි එක වගේ. රාහුල හාමුදුරුවන්ටත් තිබුණා කියන අර ඒ මහා පුරිස ලක්ෂණ. එතකොට අඩි සලකුණ එක වගේ. දැන් මෙහෙම මෙහෙම බලනවා. ඔහොම බලනවා මේ බුදුහාමුදුරුවන්ගේ මේ ලක්ෂණේ මගෙත් තියෙනවා. මෙහෙම මෙහෙම ඉතින් තාත්තයි පුතයි නේද? ඒ ලක්ෂණ ටික බල බලා ඉනවා නේද? බුදුහාමුදුරුවෝ දකින්නවා ඔක. ඊළඟට අහනවා රාහුලගේ. රාහුල ඔය විතරක් නෙමෙයි. ඔතන තියෙන පටවි මේ පටවියයි එකම. අර එළියේ තියෙන ඒ පටවියත් ඕකම. අහම් බලන්න. ශරීරයේ තුල පටවියයි බාහිර පටවියයි ඒකේ වෙනසක්. තේරුණා? ශරීරයේ තුල ආපෝ ගතිය බාහිරේ ආපෝ ගතිය එකමයි. එකම සදාහරි. ශරීරයේ තුල තේජෝ ගතිය බාහිර වස්තු වල තේජෝ ගතිය එකමයි. ඒ වගේ වායෝ ගතිය ශරීරයේ තුල වායෝ ගතිය බාහිරේ වායෝ ගතිය එකමයි. අහම් බලන්න. ඒ හොඳ මෙනෙහි කිරීමක් කරන්න ඕන කය ගැන බලන්න. හරි කරලා නැත්තම් කරන්න. මේ කෙස් හැදිලා තියෙන්නේ පටවි ආපෝ තේජෝ වායෝ. ඒවයි වැඩිපුර තියෙන්නේ පටවි ගතිය. බාහිර ගස් ගල් පටවි ආපෝ තේජෝ වායෝ. ඒ වගේ මෙනෙහි කරන්න ඒ ධාතු මනසිකාරය. හොඳයි. එහෙනම් අපි අදට දැනට අවසන් කරමු සාකච්ඡාව. ඒ වගේ බලන්න අපේ සංඥා සිත් වැඩ දෙහිඳ. හොඳයි.